تقريبا هريها هناك يا اما في نادر.
තෙරුවන් සරණයි. මේ අනිත්‍ය භාවනාව වඩනකොට බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කොහොමද ස?
බොජ්ජංග ධර්ම තමයි ඉතින්. අනිත්‍ය අනිත්‍ය දැන් අනිත්‍ය දර්ශනය කියන්නේ ඉතර වෙන දර්ශනය කියලා පේනවනේ නේද? එන්න
එහෙමයි ස.
කිසිම අදහසකට ලං වෙන්න බෑ.
එහෙමයි.
ඒකට මෙහෙම වෙනවා කියලා කතාවකට නිවේ නියම්. කතාවක් නැති වෙන පැත්තටමනේ අනිත්‍ය කියන්නේ. හරි. ඒ දර්ශනය කියන්නේ බොජ්ජංග වැඩිවීමම තමයි. ඒ දර්ශනය මොනවා හරි කළා නම් සිහිය පිහිටුවා නම් ඒකට විරිය සම්බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ එහෙම තමයි වට කියන්නේ ධම්ම විජය සම්බොජ්ජං. හරි. ඒකේ සංසිඳීම උප සමය කියනකොට සමාධි සම්බොජ්ජංගේ ඉවනටම ඉවනටම හේතු වෙන අංගණය වෙන මේ
එහෙමයි සර්.
වේ ඒව දැක්ම තියෙන කෙනාට අලා දහම අලා දැක්ක කෙනාට විතරයි මේ ශාසනේ විතරයි බොජ්ජංග ටික අන්‍ය ශාසන වලත් බොජ්ජංග කියලා වචනේ තේරුම අරන් කතා කරන්න පුළුවන්. ඒක බොජ්ජංග වෙන්නේ නැහැ. දැන් විතර වෙන සහම් වෙන්නේ නැහැ. ඒකයි මේක නොදන්න කෙනාට අර භාවනාව කියන අර්ථය දෙන්නේ. භාවනා අර්ථය තියෙන්නේ ඒතර වෙන්නේ.
එහෙම.
ඒකයි බොජ්ජංග භාවනා. ඉතින් භාවනාවක් කියලානේ කියන්න වෙන්නේ නේ.
එහෙම.
ඒක සාමාන්‍යයෙන් කතා කරන ලෝකෙටයි තිබ භාවනාව නෙවෙයි. මාර්ග කෘත්‍ය දහම ඇහිලා ශ්‍රුතවත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියන කෙනාට විතරයි ඒතර වෙන භාවනාව බුදු කෙනෙක් පෙන්වන භාවනාව තියෙන. කවදිරට මේ මාර්ගඵල ලැබෙන භාවනාව.
සර් එතකොට මේක දිගටම වෙන කිසි එකක් වඩන්නේ නැතුව මේක දිගටම වැඩුවත් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි සර්. වෙන ඒවක් කරන්නේ නැතුව
වෙන එකක් මාර්ගය වෙන්නේ නැහැනේ. ඒකයි මාර්ගයයි මග නොමග හරියට දකිනවා මේ දැක්ම තියෙනකොට මග්ගා මග්ග ඥාන දස්සන විද්‍ය කියන්නේ ඒක. මේකයි මාර්ගය මේක මාර්ගය වෙන්නේ නැහැ කියන දැක්ම ඥානයක් තියෙනවා. يعني බුදු කෙනෙක් පෙන්නන දහමද නැත්නම් ලෝකෙට අයිති දෙයක්. ඒතර වෙන දහමද නැත්නම් තවත් ලෝකෙට අයිති මොකක් හරිද? වෙන මොන පිහිටනවනේ.
එහෙමයි.
එතකොට දැන් ඕක ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒතර වෙන නම් මේ විදිහ විතරයි කියන්නේ නුවණ තියෙන. අනිත්‍ය සංඥා නම් ඒක විතරයි. ආයි වෙන මොකවත් එකක් නැහැ. ඒකේ ඉතින් ඉතින් අර සම්පන්න බව දකින්න සංකත බව දකින්න අර මඤ්ඤණාව බව දකින්න. එතකොට අර අර සතර අධිෂ්ඨානෙත් එක තමයි කියන්නේ.
එහෙමයි.
ප්‍රඥාවේ අප්‍රමාදී වීම අන්න ඒ ඒක ප්‍රඥාංගයක් වෙනවා වීරියක්. කම්ම වෙන්නේ නැහැ.
ගොඩක් පිං සර් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. සාරනන්ද මහත්මියට ඉස්සෙල්ලා කියපු ඒ උත්තරය ගැන මම මේ පොඩි මට කාරණාවක් අහන්න හිතුනේ සර්. දැන් අර තරහක් හරි බය වෙන හරි වගේ වෙලා එතකොට සර් කිව්වේ අර මේ දැන් මේක හීනයක් නම් ලැබෙන්නේ නැහැ නේ. හීනෙක මේ
හීනේ ලැබෙනවා.
ඔව් හීනෙක සිද්ධ වෙන බයවීමක්, හීනෙකදී සිද්ධ වෙන තරහක් වගේ එහෙම මතකයට එන්න ඕන වගේ එතන සිහිය ඒ කියන්නේ දැන් අපිට ඒ වෙලාවේ හිත හිත ඉන්නව නෙවෙයි, හරියට වැටහීම වුණා නම්, ඒ කියන්නේ විමසලා විමසලා හරියට වැටහීමක් වුණා නම් අපිට ඒක ඒ වෙලාවේ සිහියට එන්න ඕන නේද? එහෙමනේ.
ඔව්
ඔව්. එතකොට දැන්
වුණොත්
ඔව්.
ඒ කියන්නේ ඥානය ප්‍රමාදී වෙනවා කියන්නේ හීනේ බව දැනගන්නවනේ.
ඔව්.
දැන් හීනේ බව දන්නේ නැත්නම් හීනේ අරව තියෙනවනේ ඔක්කොම. හීනෙන් බය වෙනවනේ.
ඔව් ඔව් ඔව්. ඒතකොට දැන් නිකන් ජීවිතේ සාමාන්‍ය ජීවිතේදී බය වීමක් තරහක් වුණොතින් මේ ඒකත් මේ හීනෙකදී වෙන ලැබීමක් නේ වගේද සර්? එහෙම නිකන් එතන මතක් කරගන්න කිව්වේ. ඒ වගේ තමයි මට තේරුනේ.
ඔව්
ඔව්. එතකොට සර් එතකොට මට හිතුනේ දැන් අපි දැන් ওই අනිත්‍ය කියන්නේ නොලැබෙන ස්වභාවයනේ. එතකොට දැන් මොනවහත් දැන් අපි විමසගෙන ඇවිල්ලා දැන් ওই හැම දෙයක්ම මේ දැන් හම්බෙන්නේ නැහෙනේ. එතකොට සර් දැන් අපිට ඒ වෙලාවට සිහිය පිහිටන්න හරි මතකයට ඉබේම එන්න ඕන මේක හීනෙකදී වගේ කියන එකේ තේරුම මේක හීනේ ඇතුළේදී ලැබෙනවා තමයි. ඒ වුණාට ඇත්තටම හීනේ කියන්නේ ලැබෙන දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ ඔව්. එතකොට දැන් මේ නොලැබෙන ස්වභාවෙම නේද සිතන ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හීනෙකදී ලැබෙනවා තමයි. හැබැයි හීනේ ලැබෙන්නේ නැහෙනේ. එතකොට ඒ මුළු නොලැබෙන ස්වභාවෙම තමයි එතනදී අපට වැටහීමෙන් එන්න ඕන නේද සර්? එහෙම වගේ කියලා නිකන් මට හිතුනේ.
ඔව්. ඒ නුවණට දැర్శණය වෙන්නේ ඒක.
ඔව්. නුවණට දැర్శණය වෙන්න ඕන. නැත්නම් අපට හීනයක් හරි ලැබෙනවනේ.
මෙහෙම හිතන්නකෝ දැන් හීනෙන් කවුරු හරි බය වෙලා ඉන්නවා.
ඔව්.
හරිද?
ඔව්.
දැන් හීනෙන් කෑ ගහනවා කියලා හිතන්න.
හ්ම්.
එතකොට මොකද කරන්නේ?
යන්නේ
අනිත් අය මොකද කරන්නේ?
එතකොට අනිත් අය ඔව් එයා හීනෙකින් හීනෙන් කියලා අනිත් අයට තේරෙනවනේ.
ඔව් එතකොට මොකද කරන්නේ? එයාට උදව් කරන්න නම් මොකද කරන්නේ?
හැරවනවනේ. ඔව්.
හැරවෙන්නේ
උදවනවා. ඔව්.
ඇයි හැරවන්නේ?
හීනේ බව තේරුම් කරවන්න. ඔව්. මේ හීනෙක හිටියේ කියලා එයාට ඒක තේරුම් ඒත්තු ගන්න.
හීනේ බලනකන් හීනේ ඇත්තනේ.
හ්ම්
හ්ම්. මේ මොඩකමට ඒක ඇත්ත.
ඇත්ත. ඔව්.
ඒකට හැරවනවා කියන්නේ මොකද්ද? හීනේ බව එයාට
පෙන්නුම් කරනවා. ඔව්.
එයාට හැරෙනවා කියන්නේ හීනේ බව දැනගන්නවා කියන එක.
දැනගන්නවා කියන එක. ඔව්. හීනෙක හිටියේ මේ හිටියේ හීනේ බය වුණෙන් හීනේ බය වුණේ හීනේද කියලා එයාට ඇත්තට තේරෙනවනේ.
ඔව් ඒක දැන් වටේ ඉන්න අය දැනගත්තට එයාගේ බය නැති වෙනවද?
නැහැ. හීනේදි බය එයාට හීනේදි ඒක ඇත්තනේ.
හීනේ බලන කෙනාගේ බය නැති වෙන්නේ
හ්ම්
එයාට ඇහැරුණොත් විතරයි නේද?
ඔව් ඇහැරුණොත් විතරයි.
වෙන අය ඇහැරලා හිටියා කියලා එයාගේ බය නැති වෙන්නේ
නැහැ. ඔව් නෑනේ.
ඒ වගේ ඒ ප්‍රඥාව අප්‍රමාදී වෙනවා කියන්නේ හීනේ බව දැනගන්න.
හීනේ බව දැනගන්න. ඔව්. අන්න ඒ විදිහේ සිය පිහිටීමක් මතකයක් තමයි අර වගේ අවස්ථාවක වැටහිම හරියට වුණා නම් වෙන්න ඕන නේද සර්? ඒක තමයි මට.
ඔව් දැන් අපි ජීවත් වෙනවා කියන්නේ හීනේ දකිනවනේ.
හ්ම්.
හීන බලන හීන බව දකින්නවා නෙමෙයි.
හීන බලබල ඉන්නවා. ඔව්
හීන බලබල ඉන්නවා.
ඔව්.
සිහිය පිහිටනවා නැත්නම් ප්‍රඥාවේ අප්‍රමාදී වෙනවා කියන්නේ ඔය හීන බව දැනගන්නවා.
හීන බව දැනගන්නවා. ඔව්. මඤ්ඤණාවක් බව දැනගන්නවා. ඔව්. එතකොට දැන් තව එකක් එතන ඒ සාකච්ඡාවේදී කියුණා සර් දැන් චක්කු විඥාණයෙන් අර දත යුතු රූප කියනකොට එතකොට සර් දැන් රූප තියෙනව නෙවෙයි තියෙන ඒකෙම කියන්නේ තියෙන රූප දකින්නව නෙවෙයි හැබැයි චක්කු විඤ්ඤාණයෙන්
හීනෙන් දත යුතු රූප.
මොකස මට එහුන්නේ මොකස කියපු වචන.
හීනෙන් දත යුතු රූප.
හරි හරි සර්, එහෙනම් දැන් මම ඊළඟට අහන්න යපු ප්‍රශ්නෙත් ඇත්තටම එතනින්ම විසඳුණායි. කියන්නේ තියෙන රූප නෙවෙයි තියෙනවා කියලා හිතන රූප. ඔව් හරි හරි ඒක හරි සර්. ඊළඟට සර් තවත් එතනදී කියුණා මොකද්ද මේ දැන් අර අඳුරේ ඉන්න කතාව, අඳුරෙම ඉන්න කතාවෙදි දන්නේ නැහැනේ මේ ඉන්නේ අඳුරේද වෙන මොකක්වත් දන්නේ නැහැනේ සම්බන්ධ. එතකොට ඒක දැනගන්නේ ආලෝකයක් දැක්කහම, ඒ කියන්නේ අඳුරේ වෙනසක් වුණහම. එහෙම කියනකොට දැන් ඒ නන්ද මහත්මිය කිව්වා එහෙනම් අඳුර දැනගත්තහමනේ එහෙම වෙන්නේ කියනකොට සර් කිව්වා අඳුර නෙවෙයි නෑ මේ ආලෝකය දැක්කහමනේ එහෙම වෙනකොට සර් කිව්වා ආලෝකය නෙවෙයි අඳුර ගැනම හිතන්නකො අඳුර අඳුරින්ම කියලා. සර් දැන් ඒක හරි
අඳුර ගැන හොයන්න ගිහින් ආලෝකය ගැන කතා කරලා වැඩක් නෑනේ.
ඔව් සර්, හැබැයි අන්න එතනදී තමයි මට මේ ප්‍රශ්නේ ආවේ සර්. හැබැයි දැන් අඳුර ගැන හොයන්නේ එතන වෙනසක් වෙලා, ඒ කියන්නේ අඳුරේ වෙනසක් වෙලා, ඒ කියන්නේ අපි ඒකට නමක් දානවා ආලෝකය කියලා. ඒ හැම වෙනසක් වෙලා වෙච්ච නිසා නේද අඳුර ගැන හොයන්න අවශ්‍ය හෝ හිතෙන්නේ හෝ පෙළඹෙන්නේ හෝ ඒ අඳුරගේ වෙනසක් වෙච්ච හින්දා නැත්නම් අපට ඕනම නැහැනේ අඳුර ගැන හොයන්න.
ඒ අපිට ගොරෝසුර මට්ටමනේ. අපි හිතනවා අඳුරේ වෙනසක් වුණා
කියලා.
හ්ම්. වැඩේ තියෙන අඳුර තියෙන්නේ හීනේ නේ. අඳුර දකින්නේ හීනේ.
ඔව් අඳුර දකින්නේ හීනේ නම්
හීනේ බව දන්නේ නැති කක්කල් අඳුර ඇත්ත වෙන්නේ. අඳුර දෙයක් වෙන්නේ.
ඔව්.
අඳුර කියන්නේ තීන කොටසක් වුණත් එහෙම දැම්මත් අන දැන් ප්‍රඥාව හිතනවා.
ඔව් අඳුර කියන්නේ හීනේ සමට එතන එච්චර තේරෙන්නේ
නෑ. ඒක ඇල්ලක් නම් අපි අඳුර කියලා කියන්නේ. ලං වෙන්න පුළුවන්ද? දෙයක් කරගන්න පුළුවන්.
බෑ. ආහා ඒ විදිහට බැලුවොත් සර් කියන්නේ ඒතර ආලෝක කතාවක් ඕනම නැද්ද? ඒ කියන්නේ සාපේක්ෂ කතාවක් ඕන නැද්ද උතින්ට?
ඕනේ නැහැ. ඉතින් සිද්ධියෙන් දකින්න කියන්නේ ඒක තව එකකින් දකින්න නෙවෙයි. අපිට බැරිත් ඕකනේ.
සිද්ධිය සර් එතකොට දැන් හැබැයි සිද්ධිය සිද්ධියක් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ආලෝකය වු මොකක් හරි ඒකේ ඔපොසිට් එකක් තිබුණොත් නේද අපට අඳුරක් කියලා දැන් සිද්ධිය හොයනවා නම් සිද්ධිය අඳුරනේ. අඳුර කියන නම එන්නේ අඳුරේ නැති බව වුණොත් නේද?
ඒක ඉතින් අර හීනෙන් එළියට එන්නත් ඕන හීනේ
ඇතුලේ. එතකොට දැන් හැබැයි දැන් අපි එතකොට ওই සාපේක්ෂතාවයක් ඔය එහෙම කතා කරන්නේ
ඒක දාගන්නේ ඇයි සාපේක්ෂතාව? ඔක ඇත්ත කරගෙන ජීවත් වෙන්නනේ ඔය හදන්. ඔබ
හිතනවා හරි සර් දැන් අපි රැවටිලා ඉන්න ස්වභාවය වෙනුයි සාපේක්ෂතාවය අපි දැන් ඉතින්ට මාපහු යන්න ඕන නැහැනේ.
ඔව්
ඒකට අපි හරි සිද්ධිය
සිද්ධි ආලෝකය කියන්නේ තීන ඇතුලේ දෙයක්. අඳුර කියන්නේ තීන ඇතුලේ දෙයක්.
දැන් ඔව්.
ඒ විදිහට කිව්වොත් ඔය දෙකම වතුරේ බල්ලු.
වතුරේ බල්ලු. ඔව්. සර් දැන් සිද්ධියනේ ඇත්තටම හොයන්න ඕන. දැන් එහෙම හොයන එක දැන් අපි හොයන්න ඕන මොකද්ද කියලා දන්නවනම් ඒකට තව ආපහු අර රැවටීමකින් ඉන්න සාපේක්ෂත්වයක් දාගන්න ඕන නැහැ තමයි. සර් මම එතන නිකන් බැලුවේ ඇත්තටම දැන් හොයන්න ඕන සිද්ධිය සිද්ධියෙන් දැකීම තමයි අවසානේ. එතන ඒ සිද්ධිය සිද්ධියෙන් දකිනකොට එතනනේ එහෙම සිද්ධියක්වත් සිද්ධියක් කියන සිද්ධියක් වෙලා නැති බවනේ ඥානෙ වෙන්න ඕන.
ඔව් සිද්ධියෙන් දකිනකොට සිද්ධියෙන් එතර වෙනවා. දැන් කතාවක්
නැති වෙන. සිද්ධියෙන් එතර වෙන නැහැ. එකනේ කතාව වෙන්නේ. ඒකනේ අපේ අවසාන මේක වෙන්න ඕන. එහෙම තියෙද්දි ආලෝකයක් ගැන කතාවක් අවශ්‍ය නැහැ තමයි. සර් මං හිතන්නේ මං අර මහත්මිය අහනකොට අයි ආලෝකයක් සම්බන්ධ කළා සර් අරක නෑ ආලෝකය ඕන නැහැ මෙහෙම හොයන්නකෝ කියනකොට මං හිතුවා දැන් අර ආලෝකය ආලෝකයත් එක්ක ඒ වෙනස ගැන එහෙම කියන්නේ නැතුව අඳුරක් කොහොමද අඳුරක් ගැන කතා කරන්නේ වගේ නිකම්ම හිතුණා.
මොකක්ද දන්නාද ඔය කතාවට යන්නේ?
ඔව්.
අපි ඉන්නේ දැන් ආලෝකේ වැටුණාම තමයි අඳුර ගැන දැනගත්තේ කියලා කියන්නනේ.
අන්න හරි. ඔව් ඒක තමයි. මම හිතුවෙත් ඒ වෙලාවට.
දැන් ඒකනේ මේ කඩලා දාන්නේ.
ඒක තමයි හරි
දැනගන්න පුළුවන්ද කියලා නේ අහන්නේ. අපි දැනගත්ත කියලා හිතන්නේ මෝඩකම කියලා නේ දෙන්න.
හරි හරි හරි. අපි ඒක දැක්ක කරගෙන.
ලෝකයාට ඒක නුවණ.
ඔව්.
ඒක මෝඩකම.
මෝඩකම. ඔව්. හරි සර් ඒක ඒක තේරුණා. එතන පැහැදිලි වුණා ඒක. ඒ කතාව වැඩක්ම නෑ මේ සිද්ධිය හොයනවා නะ. ඔව්. මේක හරි සර්. පැහැදිලි
නෑ. අන්න එතනට එන්න බැරි කමනේ අපිට තියෙන්නේ අපි කාපේකට. මේ හිතන්නමනේ බලන්නේ උන්ට.
ඔව්.
ඒක බලපන්නමනේ.
ඔව් මේක හරි සර් එතන. වැරද්දට ආපහු යන්න අවශ්‍ය නෑනේ. ඔව්.
මම බුදුදහම කියන්නේ එහෙම තර්කයට අහු වෙන්නේ නෑ. තර්කෙන් අල්ලන්න
බෑ. ඔව්.
යෙදීමක් නෙවෙයි ඒක එකෙන්ම ඒකට සාපේක්ෂව තව එකකින් මේක විස්තර කරන්න යනකොට තර්කෙට අපි ලෝකෙට දාගෙන හදා ගන්නවා විදිහට තියරි එකක්
අපේ සාපේක්ෂයෙන්නේ ලෝකෙනේ එතකොට ඒ වැරදි රැවටීම් කතාවට ආපහු යන්න ඕනේ නෑනේ ඔස මට දැන් අත්තන හොයන්න ඕන අරක කියලා ඒක තේරිලා තිබුණේ අමුතර ආපස්සට මේ අර මං හිතන්නේ මං අර වචනේ ගැන පොඩ්ඩක් මේ වචනේ මේකක් මං මේක අනවශ්‍ය විදියට එතනට යමු නේ කයිස කහරිස එතන පැහැදිලි වුණාද බොහොම පිංස තිරුවන් සරණයි
තිරුවන් සරණයි
සර් තිරුවන් සරණයි සර් දැන් අපි මේ බුදුන් වඳිනවා කියන්නේ මේ පුඤ්ඤාභි සංස්කාර රැස් කරනවනේ බුදුන් වඳිනකොට ඒකස අපි ලෝකෝත්තර මට්ටමට ගන්න කොහොමද සර් දැන් පුඤ්ඤාභි සංස්කාර කරනවා කියන්නේ සසර යනවා අපි එතකොට ඒක ඒ වෙලාවට අපි සසර යන්නේ නැතුව කොහොමද විදර්ශනාවට ගන්නෙ ඒ එහෙම බුදුන් වඳින වෙලාවට
බුදුන් වඳින වෙලාවට නෙමෙයි බුදුන් වඳිනවා කියන්නේ දැන් දර්ශනාව කරනවා කියන්නේ ඇත්තටම බුදුන් වදි. බුදුදහම කියන්නේ දහම දැක්කොත් බුදුන් දකින්නවා කියන්නේ.
එහෙමයි.
ඒ ගාථා ටික කිව්වට බුදුන් දකින්නේ නැහැ.
හ්ම්.
ඒ විදර්ශනාව කරනවා කියන්නේ මාර්ග සුත්තියවත් වඩනවා කියන්නේ බුදුන් දකින්න.
කොහොමද සයක කරන්නේ?
ඉතින් මාර්ගේ වැඩන්නේ කොහොමද කියලා අහනවා ඊළඟට. ඒකට කියන්නේ දන්න දකින්න කෙනෙක් වෙන්න කියන එකනේ. නේද?
එහෙමයි.
දහම අහන්න වීමසන්. ඒක දකිනකොට ඕන වේලාවක බුදුන් වඳිනවා තමයි විදර්ශනා කරන ඕන වේලාවක ඒ කියන්නේ. අරියටම බුදුහාමුදුරුව පිළිපදින එකනේ බුදුන් වැඳීමේ උපරිම අර්ථය.
එහෙමයි.
අපි මේ සම්මතේ අදාගත්තු එක නෙමෙයි මේ කියන්නේ ටිකක් ගැඹුරුයි. හරි. එතකොට බුදුන් වඳින්නේ ඔන්න දැන් අපි. එතකොට දැන් මල පූජා කරනවා කියමුකෝ.
ඔව්.
දැන් මෙන්න මේ වගේ දහමක් වෙන්නලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයිනේ කියන අදහසින් එක්කනේ එතකොට යන්න.
ආහහහහ.
මේ අර මූලික ශ්‍රද්ධාව කියන පැත්තෙන්නේ බුද්ධ වන්දනාව තියෙන්නේ.
එහෙනම්
මේක තේරුම් ගන්නකොට මෙහෙම දහමක් කියා දුන්න සත්පුරයාණන් වහන්සේ කිය. අපේ යනමද සයමුදුරු බුදුගුණ භාවනාව කරන ඒවා තිබුණේ. මේ දහම අවබෝධය ගැන මේ කියන්නේ. මෙන්න පිරඳින්නේ බුදු පිළිමේ කොච්චර විශාලද කොච්චර ලස්සනද ඕවා බල බලන්න.
එහෙම නෙවෙයි.
හාමුදුරුවේ බුදුන් දකින්න කිව්වේ මේ ඇහෙන් දකින්න එක නෙමෙයි. පටිච්ච සමුප්පාදය දකීද හේ මන් දකි. ඒකත් එක්ක ඒවත් තේරෙන්නේ යන්න ඔය මේම කිව්වේ කියන එකවත් තේරෙන්නේ දැන් හරියටම මේ ඉතර වෙන දහම ඇහෙනකොට. ඒක අප්‍රමාද වෙනවා කියන එකනේ මේ ඇත්තම බුද්ධ වන්දනා.
එහෙමයි සර්.
ඒක නදන්න කෙනාට ඕක කියලා වැඩක් නැහැ. එයාට කියන්න ඕන මැටි පිළිමයකට හරි වඳින්න කියන එක.
ඔව්.
තමයි දකින්න කෙනා එතනින් එහාට එයා දන්නවා. වන්දනා කර කර ගාථ කියන්න මං හිතන්නේ අවශ්‍යයි. හරි. ගාථාවක් කියන්න නම් ඒ තේරුම දැනගෙනම ඒක අත්දැකීම ඉන්නේ කියන්නේ.
එහෙම.
අපි ඒකත් අර හිතෙන් හද හදා එතකොට පුණ්‍යාභි සංකාරයක් කරගන්න.
ඔව් ඔව්.
හරි. එතනත් එනව නේද? අපි සංකේතයි තන.
ඔව්.
සකස් කිරීමන්නේ කරන්නේ.
එහෙමයි.
නැහැ එතකොට අර පුණ්‍ය කර්ම කියන එකේ අදහස එනවනේ.
එහෙමයි.
දැන් මාර්ගය වැඩනවා කියන්නේ කර්ම කරනවා නෙවෙයි.
නෙමෙයි. උත්තර වෙන්නේ.
ඔව්. දැන් මේ කත්ත විසංචේතයි තන් කියලා දකිනවා නම් ඒ ලොකු විදර්ශනාවක්.
එතකොට සර් දැන් මල් ටිකක් තියලා පූජා කරත් හිතන්න ඕනේ මේ වගේ බුදු කෙනෙක්ට තමයි අපි මේක මල් පූජා කරන්නේ මෙහෙම. දහමක් කියලා දීපු බුදු කෙනෙක්ට. එහෙම හිතුවොත්
ඔව් එහෙම ඒක තමයි නියම ශාස්ත්‍ර ගෞරවය
කියන්නේ. නැත්නම් අර පූජේ මේ බුද්දන් කියනකොට ඒකේ තේරුම අරගෙන එහෙම බලනව නෙමෙයි අර විදියට හිතුවනම් හරිනේ සර්.
ඔ ඒක දැන් මෙහෙමයි ඔය දැක්ම නැති වෙනාට හිතුවට වැඩක් නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටියට යනවා.
ආහා.
මේ මාර්ග කෘත්‍ය සිද්ධ කරන වෙලාවට වෙන මොකවත් ඕනේ
නැහැ.
දර්ශනාව හරියට වෙනවා නම්
එහෙමයි.
ඉතර වෙන මාර්ග කෘත්‍ය වෙනවා නම් ආයේ ඒකට සම කරන්න වෙන මොකක්වත් නැහැ. නොකානෝ බී හරි ඒක කරන්න කියන්නේ.
එහෙම.
රාහුල සම්ග්‍රෝ පින්තපාතේ වඩින්නෙත් නැතුව ආනාපාන සතිය කරනකොට ඒක බාධා කරන්නේ නැහැ. මොකද ඒක නිකන් ආනාපාන සතිය නෙමෙයි මාර්ග කෘත්‍යයක් වෙන්නේ. හරි. ඒක හැබැයි එක වෙනකන් ඕක මේ අදහස දැන් දාගන්න ගියොත් එහෙම ඒක මිත්‍යා දෘෂ්ටි වෙනවා. එතකොට අර බුදුහාමුදුරන්ට වැඳලා කරන පින් ටිකවත් නැති කරගන්න.
ආහහ.
එතන වැඳලා වැඩක් නැහැ කියන තැනට
යනවනේ. ඔව් තේරුණා සර්.
ඒක ඒ ප්‍රඥාවේ භාවිතයක් එක්ක වෙන එකක් නෙවෙයි. ප්‍රඥාව එන්න කලින් ඕක කරන්න ගියොත් මිත්‍යා දෘෂ්ටි. එතකොට හරියට විදර්ශනාව වඩනවා නම් ඔය බුදුහාමුදුර ළඟට ගිහින් මල් පූජා කරගන්නවත් වෙලාවක් නැහැ. අප්‍රමාදේ නේද?
තේරුණා තේරුණා.
ඒ අප්‍රමාදේ නැත්තම් ඒක කරတဲ့ එකත් ලොකු දෙයක්.
ඕ නැත්නම් ඒකත් නැති වෙනෝනේ පුණ්‍යාභි සංස්කාරත් නැති.
අන්න හරි ඒකත් නැති වෙනවා.
ඔව්.
එහෙනම් පාගත වෙන්න තමයි වෙන්නේ. එතකොට අර දැන් මම සමහර වෙලාවට අපි යන ධර්මයක් කතා කර කර ඉද්දි කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කියනවා. දැන් එයාට තේරෙන්නේ නැහැ මේ බාධා කරනවා.
එහෙමයි.
සමහර වෙලාවට මේ ඇවිල්ලා කියනවා මේ හාමුදුරන්ට දානේ පරක්කු වෙනවා.
ඔව්.
ඒ ප්‍රතිමේ සම්ක්‍රිත ආර්ගයේ ඉතින් දහමක් කතා කරනවා. ඔහිත තමයි වන්දේනේ අර තමන්ගේ ගෙදර ඉඳන් මේ භාවනා කරන එක හරි අමාරුයි කරන්නේ. අයියා අනිත් දේවල් ගැනනේ හිතේ
කවුරු හරි ලැබිලා අපි තමන්ගේ ගෙදර භාවනා වැඩසටහන් තියන්නේ ඒක තමන්ට වැඩක් වෙන්නේ නැහැ ඒක අර සම්දාන මේ කුසලයක් වෙනවා මිසක් හරි හඳ සිහිනුවණක් තිබුණ නැත්නම් එයාට බෑ ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් එන අය තමයි ප්‍රයෝජනෙ ගන්න. මම දන්නේ මේක මේ අදහසක් නෙවෙයි. මම සමහරු අරවා මේවා ඕගනයිස් කරනවා කියලා අන්තිමට බලනකොට අර කෑම හදන එකයි අරවා මේවා බලන එකයි තමයි එයා කරලා
තියෙන්නේ. මේ
මම අර අපේ ගෙදර භාවනාවක් තියමු කියලා. ඔන්න දැන් මේ මොනවද කන්න හදන්න ඕන? ඉතින් මොකක්ද මේ? එයාට උන දානි දෙන්න මිසක් බණ අහන්න නෙමෙයි. මේ තේ මානසිකත් ඉන්න කෙනාට ඒකවත් කරගන්න දෙන එක හොඳයි. ඒක නවත්වන්න හොඳ නැහැ. හරි.
එහෙමයි.
ඒ වගේ මේ වගේ ඉතින් කොයි පැත්තට ගනින්ද දන්නේ නැහැ. දැන් බණක් සංවිධානය කරනවා කියලා මොකද්ද කරන්නේ? එයා බණ අහන එක. ඒක නවනම් හොඳයි.
සංවිධානය කරන එකට ඇහෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට.
ඔව්. එයා ඉතින් එක දැන් වැරදි විදිහට ගන්න එපා කිවි ඉතින් සංවිධානයත් නොකර හිටියොත් ඒ ටිකක් නැති වෙනවා. ඒ විනාසයි. මාර්ගය වඩන කෙනෙක් නම් ඒක ඊට වඩා මාර්ගය වඩන එක වැදගත්. ඉන්න බැරි තරම් බඩගින්නේ නම් මේ මොනවා හරි කෑමකට කමන්නේ. හැබැයි Taman ලොකු අහම් සාකච්ඡාවක ඉන්නවා නම් ඒක ඒක ඊට වඩා වැදගත් වෙනවා.
එහෙමයි.
මොකද ඒ අවස්ථාව ආයෙ ලැබෙයි කියලා හිතන්න බෑ. අර පෙස්ස දැන් මේ ගොඩක් වෙලා ගියා අපිට වැඩ තියෙනවා කියලා නැගිටලා යනවා නේද? ඒ වෙලාවේ තව චුට්ටක් හිටියා නම් තවන්න වෙනවා
කියලා.
හ්ම්. දුහාම් දිරෝගියන්. වැඩි ගියාට පස්සේ ගියන්. ඒ මානසිකත්වේ වෙන විදිහකට හදන්න බෑ. ඒක තමයිතුලම ඒ දහමකට අනුගත වුණා නම් ඒක අනිත් ඔක්කොටම වඩා වැදගත් වෙනවා. ඒකයි අප්‍රමාදයේ කියන එක එන්නේ. අපි වෙන වැඩ තියනවා කියලා රවමේවා කියලා ඒක නවත්තන්න වෙන්නේ නැහැ. ඒ අනුගත වීමට આવොත් අපේ අනුගත වීම නැති හින්දා තමයි අපිට අනිත් ඒවා ලොකු මේකට වඩා ගොඩක් වෙලා ඒක හැබැයි ඉතින් එතෙන්ට එනකන් ඒක බලෙන් කරන්නත් බැහැ. වගේ වයි එතෙන්දී එහෙම වෙනවා. හරි.
එහෙම.
ඒ ලොකු අවබෝධයකට යනක දහම් කරුණක් එක්ක යෙදිලා නම් ඉන්නේ වෙන එකකටවත් වැදගත්කමක් දෙන්නේ නැහැ. වෙන කොච්චර වෙලා තිබුණා. එතෙන්ට එන්නේ ඒක ප්‍රඥාව යෙදෙන්නත් ඕන. අපි නිකාම බොරුවට ඒ කියන්නේ තේරෙන්නෙත් නැහැ ඔය අහගෙන ඉන්නවා අනිත් වැඩ කරන්නෙත් නැහැ. ඒ වගේ නෙමෙයි මම මේ කියන්නේ. ඒක යම් ඒ හිතපු ගමන් ඒ අවස්ථාව එන්නේ. එහෙනම් ආවහම ඒ වෙලාවට නවත්තන්න හොඳ නැහැ.
තෙරුවන් සරණයි සර් ගොඩක් පිං.
තෙරුවන් සරණයි ડોක්ටර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සර් ඔබතුමා භාවිතා කරනවානේ සොකීයත්වය කියලා වචනයක්. ඒකයි මේ පංචපාදනස්කන්ධයයි අතර යම් කිසි ගැළපීමක් මොකක් හරි කොහොමද ඒක සරඳගන්න පුළුවන්ද කියලා.
ඔව් දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වෙන එකක් ගන්නවා සතියත්තේ කියලා වෙන එකක් ගන්නවා. දේශනාවේ කියත්තේ සක්කාය, සක්කාය කියන්නේ පංච උපාදාන සංකේත. අපිට වෙලා තියෙන පංච උපාදාන සංකේත කියන ජාති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. දැන් රූපය හැම තිස්සෙම අපිට අහුවෙන්නේ නිකන් අර අපෙන් බාහිරයිනේ නේද? මට ලැබෙන දේවල් තමයි රූප. මේ රූප උපාදානස්කන්ධය කියනකොට දකින්න තියෙන්නේ මේ සුඛියත්වය, මේ පෙන්වන්නේ සමා බව. සමාත ලැබුණ රූපෙක් නෙමෙයි ඔය පෙන්වන්නේ. උදාහරණයක්කට අපිට පොතක් ඇඳකලා පොතක් කියලා රූපය ලැබෙනවා කියන්නේ මේසේ උඩ පොතක් තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය කියලා ඔගේ රූපස්කන්ධය ගලපන්නේ නැන්නේ පොත. දැයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සක්කාය. මේ සක්කායට හම්බ වුණ පොත ගැන කියා දෙන්න නෙමෙයි යන්නේ. ඒ පොත ලැබීම එක්ක සමාබව ලැබෙන යෙද නැහැ. සුඛියත්තේ යෙද නැහැ. එරණද ඒ සුඛියත්තේ කියන සක්කාය කියන එකේ තමයි විග්‍රහ කරන්නේ. සක්කාය තමයි පංච උපාදානස්කන්ධය. අපි ගොඩක් වෙලාවට පංච උපාදානස්කන්ධය ගලපන්නේ මට ලැබුණ දෙයකට, මට ගෝචර වුණ දෙයකට. ඒ කියන්නේ සක්කායට ලැබුණ දේ පංච උපාදානස්කන්ධය කියලා තමයි හිතන්නේ. ඔතන තමයි ගොඩාක් නොමග යන්නේ ධර්ම කියලා. අර අඥානීය සූත්‍රයේ මුලින් කියවනකොට තේරෙන්නේම ඔක අර සමාත ලැබුණදී. ඒ කියන්නේ යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයිද? සිහි කරන්නේ පංච උපාදානස්කන්ධේම සිහි කරයි. දැන් ඔක කියනකොට මන්නේ හිතන්නේ මේ පෙර විසු කඳ මේ ගිය ජීවිතයේ හිටිය ශරීරය මෙහෙමයි කියන එක මේ විස්තර කරනවා කියලා නේ. බේතන බේට බලන්න. එහෙම සිහි කරනකොට මේ සිහි කරනවා කියන කතන්දරේ මොකක්ද කියන එකයි මේ පෙන්නන. සිහි කිරීම කියන ක්‍රියාව. සිහි කරපු දේ ගැන නෙමෙයි ඔය කියන්නේ. සිහි කරන්නේ කියන මේ සිද්ධිය මොකක්ද? සිහි කරනවා කියන සිද්ධිය මොකක්ද? අපි 요거 දාගන්නවා සිහි වුණ දේවල් වල. අර මම ගිය ජීවිතේ මෙන්න මෙහෙම හිටියා, මේ වගේ ශරීරයක් තිබුණා. ඒක ලෝකයා දකින්නේ. අද එයා හිතන්නේ මම මෙහෙම ශරීරයක් ඇතුළ හිටියා කියලා. මෙතන ධර්ම කරුණ තමයි සිහි කරනවා කියලා මොකද්ද වෙන්නේ? කරන්නේ අන්න එතන ඒ මම යෙදෙන හැටි පෙන්නනවා. උපාදාන ස්කන්ධය සුඛිය බව මේ අපි සුඛියත්වයට ලැබුණ දෙයටයි ගොඩක් වෙලාවට පංච උපාදාන ස්කන්ධ කියලා ගලපන්නේ. ඒකට ඒ සක්කාය කියන එක අහුවෙන්නේ නැහැ. සක්කාය විදිහට දකින්නේ කර ලෝමින් අසලෝමිත විදින එක ලේසිලු සක්කාය විදිහට දකිනවා තමයි. එලා ඒ බුදුහාමුදුර ගන්නේ උපමා.
ඔව් එතකොට ડોක්ටර් දැන් අර බාහිර ඔය කෝපයක් පොතක් කියලා ගන්නකොට එතකොට ඔබතුමා යදන්නේ ස්වરૂපය කියන වචනේ නේද? ඒකත් ඒ වගේද?
ඒ ස්වરૂපය කෝපෙට නිවේ දාන්න තිබුණා. අපි හිතන්නේ කෝපය රූපේ කියලානේ. කෝපේ රූපයක් තමයි. හැබැයි කෝපය දැනගන්නකොට කොහොමද උදෙන්ට මම කෙනෙක් වෙන්නේ?
අනේ ඒකයි සක්කාය වෙන්නේ. සකීය බව වෙන්නේ. හරි. අපිට කෝපය නිසා අපි තීරුම්
ගන්නවා.
ඔව්. සකීයස්තේ දෙන හැ. අර ඉස්සෙල්ලා ශරීරය කතා කරනකොට ලස්සනට ආවයි දෙන්න නේ අත. අතින් අල්ලනකොට දැන් අත කියන එක එන්නේ මමත් එක්ක නේ. අතර දැනීම් ස්වභාවය විතරයි. අත කියලා ලැබෙනකොට අර මම මොනවද එතෙන්ට දා? මම නේ දැනගන්නේ අපදී. ඒක තමාට පේන එකක් නිසා වෙන කාටවත් පේන්නේ නැහැ නේද? නේද?
ඔව් ડોක්ටර්.
අනේ එතෙන්දී අහුවෙනවානේ. අපි කෝපය හරි පොත කියන කොට හරි ඒක අපිට ගෝචරම. ඒකෙන් නුවණය දෙන්න ඕන. ඒ සොකියත් යෙදෙන බවට. ඒකයි ඒකේ අර පුත්ත රූපය කියලා කියනවට වඩා ඒකේ අස්වීමනේ දකින්නේ සමුදේනේ. අමුදේ කියනකොට දැන් පොත කියලා කතාවකට ලං වෙන්න බෑ. පතරේ බල්ලා වගේ කියලා හිතන්න. සකස් වෙන්නේ නැති සමුදය. හැබැයි සමුදය බලන්නේ වෙන එකක නෙමෙයි පොතේ සමුදයමයි බලන්නේ. නැත්නම් ඒක පොඩ්ඩක් කරාම පොත තියෙන හින්දානේ මම යෙදෙන්නේ. සමුදේ පොතේ සමුදේ වලට පොත කියන කරුණ ඉක්මවා. ඒක පිළිසිඳ දැක්ම තුල සක්කාය පිළිසිඳ දැකීමකුත් වෙනවා. අපි ඒක වෙනම නොබැලුවට මොකද මේ දැන් සක්කාය කියන එක පේන්නේ නැහනේ. ඒක ප්‍රඥාවටයි උච්චරන්නේ. ඒකනේ පොත ලැබුණ නිසා ප්‍රඥාවට තමයි සක්කාය යෙදුනා කියන කතාව පේන්නේ. ඒක ඇහැට පේන්නේ නැහනේ මම යෙදුනා කියන්නේ. ඒ ආයතන වලට ගෝචර නැහැ.
හොඳයි. ඔව් ડોක්ටර් ඒකත් අර අත දකිනවා වගේ නේද දැන් පොත කියන එකයි අත කියන එකයි දෙකම ඒ විලේ හදා ගන්නවා වගේ දෙයක් නේද
ඔව් එතන වෙනස කියන්නේ අත නෙමෙයි පංච උපාදානස්කන්ධය අපි අතනේ ගලපන්න හදන්නේ එතන යෙදෙන සුඛීය බව සුඛීයත්වය තමයි පංච උපාදානස්කන්ධය කාය තමයි පංච
උපාදානස්කන්ධය ඒක කියන්නේ ડોක්ටර් ඔව් දැන් ඒ අත්දැකීමක් ගන්නකොට ඒක අපි අර අභ්‍යන්තර බාහිර කියලා බෙදා ගන්නවනේ ඒක සුඛියත්වයේ කිවි අභ්‍යන්තර පැත්ත කියලා ගත්තොත් අර මේ පොත හරි අත හරි කියලා ගන්න බාහිර පැත්ත ඒ වගේ අදහසක්ද ඔබතුමා යෝජනා
කරන්නේ ඒ ඒ පොත කියන එකට අපි පිහිටීමක් දෙනකොට නැත්නම් අත කියන එකට පිහිටීමක් දෙනකොටම දෙයක් කරනකොටම ඒක යෙදිලා ඉවරයි අජත්ත බහිද්ද කතාව. යෙදිලා විතර නෙමෙයි කොලොස් ආකාරෙම එතන දැන් අන්න ඒකට පැවැත්මක් දීලා ඉවරයි පීඨිනම් දීලා ඉවර. කියන්නේ ඒක එකයි ඉතුරු කතා ටික. බෑ ඔන්න ඕක. පටිච්ච සමුප්පන්න බව දැක්කනම් අංකත බව දැක්කනම් අඥාන කමටයි ඒ කතාව තියෙන්නේ කියලා දැක්කනා. හරි. ඒකෙන් ඊතර වෙනවා කියන්නේ අර සක්කාය කියන එක යෙදෙන්නේ නැහැ. අර්ථ තියනවා කියන්නේ සොකියත්තේ යෙදිලා. මටනේ අත හම්බ වුනේ. අත කියලා දැනගත්තේ මමනේ. කියන ස්වභාවයේ නොදන්නකම මත නම් පිහිටි. දැන් අකර වතුරේ බල්ලට දාලා හිතුවොත් මම හිතන්නේ ටිකක් පැහැදිලි වෙයි. දැන් අපි වතුරේ බල්ලා පංච උපාදානස්කන්ධ කිව්වට වැඩක් නැහැ. මම ඉන්නේ වතුරේ නෙමෙයිනේ. ඒක දැනගන්න තැන නෙමෙයි. සත්ත්ව භාවයේ තියෙන බාහිරේ හම්බෙන රූපෙට අපි කවදාවත් මම කියලා කියන්නේ නැහැ නේද? මේ දෙයක් තිබුණාට ඕක මම පුතුව මම කියලා කතාවක් නැහැ. හැබැයි ඒ පුතුව යෙදීම තුලම මම ඉන්නේ. ඒ ලැබීම තුල. ඒ ලැබීම තියෙන්නේ මොනකට? ඒකයි මං කියන්නේ. දැන් බල්ලා ඇවිල්ලා අපිට කිව්වොත් අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. මම නම් නැහැ. මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වොත් ඒක මොඩ කතාවක් විතරයි. ආටද වතුරේ බල්ලා ලැබුණේ? එයාට නෙමෙයි නා වෙන කාටද? එහෙනම් එතකොට මේ අපිට ගෝචර මට්ටම තමයි ඔය බාහිර දේවල් එකලස් ආකාර. ඒකෙන් ප්‍රඥාවට තමයි යතන අර මම යෙදෙන ඇති ඒ නේ කියන්නේ දැන් ඒ දුක දුක කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඔය එකමනේ සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ නේද? ඒක හැබැයි දුක්ඛේ ඥානය නිසා මම විඳින දුකක් ගැන නෙමෙයි ඔය කියන්නේ. අයි ඥානයකටයි ගෝචරයි කතාව. දුක්ඛේ ඥාන. කොට අර අපි පොත්ත සකස් වෙන හැටි දකින්නවා කිව්වට ඇත්තටම දකින්නේ මම සකස් වෙන්නේ. ඒ පොත කියලා එකක් නැහැ නේද? සකස් වෙන්නේ. අකයි. පොතෙන් කියනකට වඩා දැන් වතුරේ බල්ලා සකස් වෙන හැටි කිව්වට වතුරේ බල්ලෙක් නෑ. සදක් කියනකට. ඇත්තටම මේ මේ දකින්නේ මම කියලා නොකියුවට මම සකස් වෙන හැටි තමයි ඒ සමුදේ. අම
ඔව් ඒ හින්දා වෙන්න ඇති නේද ડોක්ටර්? දැන් අර රාහුල මේ ස්වාමීන් වහන්සේට දැන් අවුරුදු 18ක්ම වෙනකන් ඉඳලා ආනපාන සතිය භාවනා කරන්න කියලා දෙන්න ඇත්තේ එතනත් ඒ අර දැන් ඔය පොත පුටුව හුස්ම කියලා ඒ ගත්තට ඒ හැම එකක් තුලින්ම අර පංච උපාදානස්කන්ධය මතුවෙන හැටි පේනවා ඇති. ඒ ඒ මෝරණ්ඩෝ නැති වයසක් ඒක පේන්නේ.
ඔයක වයස නම් මං හරියට දන්නේ රාහුල රුවන්ගේ එහෙම නාද කියලා. ඒකේ වයසේ කතාවට වඩා ප්‍රඥාව මොකක්ද? කාය කියන එක දකින පැත්තට නුවණ යෙදෙන්න. ඒක දැන් ආයතන වලට අහු වෙන්නේ නැහැ නේ. නුවණට විචාර ප්‍රඥාවට. කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි පෙන්නලද. ලෝකේ තියෙන හැටි විස්තර කරන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ලෝකේ ඉතර වීම කියන්නේ සකස් වෙන හැටි දක්. සමුදේ. ඇත්තටම මේ හැම සූත්‍රකම හැම දේශනාවකම මතක තියාගන්න ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ සක්කාය. හැබැයි අපි වචනවල අර්ථයෙන් ගන්න ගියොත් අපිට හිතන්නේ මේ ලෝකෙ දෙයක් ගැන කියනවා. ඒ වචනාර්ථය ඉක්මවා යන්නේ මේකේ ප්‍රතියත්වය පැත්ත කියන එක දකින්න. ඒකේ සත්‍යත්වය තුල තමයි බාහිර කතාව යෙදෙන්නේ. අපි රූප කනට සබ්ද කතාව චක්කු විඤ්ඤාය රූප රෝත විඤ්ඤාය සබ්ද චක්කු චක්කු ඇස ඇස පිරිසිඳ නොදැකීම මතයි. එහෙම නැත්නම් දැකීම කියන සිද්ධිය නොදැකීම මතයි දැක්ක දේවල් ගැන කතාව තියෙන. කොට දකින්න පුළුවන් නම් මේ ඇස කියන කෘත්‍ය නැත්නම් දකින්නවා කියන කෘත්‍ය දකින්න පුළුවන් නම් ඒකත් නොලැබෙන එකක් කියලා දකින්න පුළුවන් නම් ඒක අනිත්‍ය දකින්න පුළුවන්.
ඇසෙන් දැනගත්තු ඒවා ගැන එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා ගැන කතාවක්වත් ඒ දෙන්නේ නැහැ. ඒක හැබැයි අධික ප්‍රඥාවක් ඒ මම දකින මානසිකත්වයකට විතරයි ඒ කතාව කියන්නේ. ඒකයි දිත්තේ දිත්තමත්තංග විස්සතියක ඔය බාහ්‍ය ධර්මයේ මාළුක පුත්තට විතරණ කිව්වේ. සුගානි සරිත් හාමුදුරන්ටවත් කිව්වේ නැහැ. මේ මට්ටමම අල්ලන්න පුළුවන් මානසිකත්වයකට විතරයි ඒ දේශනා. අංකර අපිට වගේ ඉතින් දැනගන්න රූප පැත්තෙන් හොයි තණ්හාව ඊටන තැන් යන්නේ 18 අජ්ජත් 18යි ගාහිත 18යි වවයි කොහේ හරි අපි අපිට ගෝචර වෙන තැනකින් අහු වෙනකන් ඒ පිටි වලින් තමයි ඒවට තරර ධාතු විභංගයක යද්දි දැන් එතච්ච ධාතු පඨවි ආපෝ තේජෝ වාතෝ ආකාශ වේ ඒ පුරුෂයා කිව්ව තවත් විදිවලට කිය පස්සාය අක්කු සම්පස්ස සෝත සම්පස්ස ඒ ආයතන අය ඉන්නත් වෙන්න ඒ ඒ විස්තර කරන එතනෙනුත් දකින්න පුළුවන් අවබෝධ කරගන්න. එමත් නැත්නම් අර හිත හැසිරෙන තැන් 18. අටාරක මනෝපවිචාර. අටාරස මනෝපවිචාර කියන හිත එතනෙනුත් ඉතින් මේ අමාරිට ප්‍රඥාව වැඩෙන්න පුළුවන්. ඒ මොනවා කිව්වත් ඒ පුරුෂයාම තමයි සත්ත්වභාවය. එහෙනම් දැන් එක තැනකින් තේරෙන්න තියෙන දවස් එකකින් හරි හොන්න තමන්ට ගෝචර තැනින් හොන්න වෙනසක්. ඒකත් එක්ක
මේ ප්‍රඥාව කියන්නේ ඒක හිතේ අර හිතේම තියෙන නිකන් බෑඩ් සෙක්ටර් සයිට් අයින් වෙලා ඒක රිප්ලේස් කරන එකම ප්ලේස් එකක ඔක්කොම වෙන්නේ ડોක්ටර්.
ප්‍රඥාවට තමයි ඔය ඔක්කොගෙම ඇත්ත ඇති හැටි දකින එකටනේ ප්‍රඥාව කියන්නේ. යථාභූත ස්වභාවය දකින.
මේ වෙනස ඇති වෙන්නේ ડોක්ටර් දැන් විද්‍යා දෘෂ්ටිය තියෙන එක රිප්ලේස් කරලා ප්‍රඥාව විද්‍යා දෘෂ්ටි අයින් කරලා ප්‍රඥාවෙන් ඒදස් පුරවන්නේ. එකම අපිට දකින්න බැරි දෙයක් හිත
මිත්‍යා දෘෂ්ටිය අයින් කරනවායි ප්‍රඥාව ලැබෙනවායි කියන්නේ දෙකක් නෙමෙයි. එකම සිද්ධිය. ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්න බෑ.
තුතුනේ වෙනසට මොලේ කිසිම සම්බන්ධතාවයක් මොලේ කියන එකකින් සම්බන්ධතාවයක් නැද්ද? විද්‍යාවේ සඳහන් වෙන්නේ.
මොලයෙන් ඇත්ත දකින්න පුළුවන්. මොලය Tamanට ලැබුණේ කොහොමද කියලා හොයන්න. මොලේ කියලා දෙයක් දැනගත්තේ කොහොමද? ඔයා ඒ ලෝකෙ පැත්තෙන් හොයන්න යනවා ඉතින්. හැම තිස්සෙම බලන්න මොකක් හරි දෙයක්කට ගැට ගන්න හදනකොට ඒක යමක් වුණේ කොහොමද කියලා බලන්න.
අර ලොජික් එකේම දාන්නේ.
ඔව්. යමෝ කණිත්‍ය බව දැක්කේ නැති හින්දා ඒකට ලං වෙලානේ ඒකේ බැසගෙනනේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ ඒක තියනවා කියලා පිළිගන්නේ ඊටු ටිකට එන්නේ. මොළය කියලා එකක් අනෝගෙනනේ ඊටු ප්‍රශ්න ටික අහන්නේ.
ડોක්ටර් මේ මට අර මෙලමෙල ප්‍රශ්නයක් තමයි අපි මේ ගොඩක් අපේ එකෙන් දහම් දරුවන් නැතුණත් මහා බුද්ධි තියෙන අයට ඩිමෙන්ෂියා කියන රෝගය ඒ වගේ දෙයක් ඇදෙන ඔක්කොම අප්සයිඩ් ඩවුන් ගන්න ડોක්ටර් කොහොමද එතකොට මේ ධර්මයේ 100 පිටවල පුරුදු කරන එක කෙනෙකුට ඔය වගේ දෙයක් කියලා ඔක අප්සයිඩ් ඩවුන් වෙන්න බෑ.
එහෙමයි දැන් ධර්මයේ පුරුදු කරන කෙනා නොදන්න කෙනාට ඒ වගේ දෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
නමුත් ඒතර සීකිරීමක් වෙන්නේ නැහැ නේද? ඒකට තනි කර විකෘති ස්වභාවයෙන් ජීවත්
වෙනවා. ඔය දැන් ලෝකයාට පේන්නේ විකෘති කියලා. අපි දොස්තර වගේ තමයි ඉන්නේ. මොනවා කරන්නේ? ඉස්සන්ට පේන්නේ දොස්තරට පිස්සු කියලා. අපි ඔක්කොම හොඳයි මේ දොස්තරට තමයි යන්නේ. ඉස්සා එනවා කියලා තමයි තමයි වෙලා. ඒකට කරන්න දෙයක් නෑ. දැන් ඒ නුවණ ආපු කෙනා දැන් ධර්මයට දෙත අනිත් අය අඬනකොට ඉතින් මෙයාට එහෙම ගානක් නෑ. හරි. අනිත් අය තරහ අරන් බලිනකොට ඒක ගානකුත් නෑ. ඒගොල්ලෝ අර අර දැන් බල්ලා වතුරට බුරනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ මොඩකම මත ඒකයි කියන එක හැරෙන්න. ඉතින් අර ඌට මොකක් හරි නිකන් ලොකු කරදරයක් වෙන්න යනවා නම් ඒක හින්දා එතෙන්දී උදව් වෙනවා නේද? අනිත් එකට කරන්න දෙන්නේ.
ඒ කියන්නේ ඩොක්ටර් ඩිමෙන්ෂියා වගේ රෝගයක් දුනාන් පස්සේ අර ප්‍රඥාව කියන එකේ වෙනසක් වෙනවා. නමුත් බාහිර ස්ට්‍රීම් වලින් වෙනස්කම් තිබුණාට අර අසුචි අරන් විශ්ිර කරනවා ඒ වගේ දේවල් පවා
ඔතන පරිස්සම් වෙන්න ඕන. මෙහෙමයි මම මේ කියන්නේ ප්‍රඥාව හදාගත්තොත් ඔය ගැටලුව නෑ. එහෙම නැතුව ඩිමෙන්ෂියා හැදුනොත් ආයේ ප්‍රඥාව උදා කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඇහැකනනාසේ ඒවයි මම යන්න නම් ඒවා හොඳට වැඩ කරන්න ඕනනේ. ඒවා ගැන බලන්න දැන් අන්ද කෙනෙකුට ඇහැ ගැන බලන්න විදිහක් නැහැ. හැබැයි ඒ ප්‍රඥාව වැඩෙනකොට ඇහෙන් ඈතර වෙන එක වෙනම කතාවක්. ප්‍රඥාව අවදි වෙන්නේ ඒක ඕනේ නේද? හොඳට සිහියක් පවත්වන්න පුළුවන්කම තිබුණොත් විතරයි මේ දහම අහන්න පුළුවන්. ඒක නැති වුණාට පස්සේ දහම හොයනවා කියන එක කරන්න බැහැ. මුලින්ම හොයාගෙන තිබුණත් ඒක වැඩ කළොත් වෙනම කතාවක්. හරි. ඒකයි මේකේ මේ අප්‍රමාදය කියන එකට මුල් තැන දෙන්නේ. මුළු ශාසනයම අප්‍රමාදය නැතයි කියන්නේ. අපිට ඕක කියකිය අපි ප්‍රමාද වෙනවා. ඒක වෙනම කතාවක්. මොිටර දෙන්නේ අප්‍රමාද අපිට වෙන්නේ මට නෙවෙලා තියෙන්නේ ඕන තරම් වෙලාව තියෙනවා අනිත් වැඩවල දහම හොයන්න දහමේ දෙන්න තමයි වෙලාව හොයාගන්න හරියන්නේ අමාරුවෙන් හොයාගන්න ඕන වෙලාව මේ වෙන මොනවා හරි පාටියක් තියෙනවා මොකක් හරි කිව්වොත් ඒවට අනිත් ඔක්කොම වැඩ කැන්සල් කරලා වෙලාව
තියෙනවා. ඔය පැත්තෙන් කතා කරන ડોක්ටර් අර මේ මට හරියට ගොඩක් ලාකට හිතෙනවා මේ මිනිස්සෙක් කියලා ඉපදිලා මිනිස්සු හිස්සු මැරිලා යන්න ඉස්සෙල්ලා මේ ධර්මය මම ගොඩක් වෙලාවට බලෙන් හරි දෙන්න දෙන්න එතකොට ගැටීම් ඇතිර ගෙදර අම්මලා පවා කැමැති වැඩි වේ මේ ධර්මයේ කියලා ඔය කතා කතන්දරහා ඉන්න සහ බුදුන් වැඳ මැද ඉන්න අර ඉස්සෙල්ලා ආපු රෙද්මිත කෝය දාපු ප්‍රශ්නේ අර බුදුන් වහන්සේ කියලා තියෙනනේ වක්කලී අර ස්වාමීන් වහන්සේ ධර්මයේ විතරයි මාව දකින්න පුළුවන් කියලා. දැන් ඒ වගේ කතා අපි
දැන් දහම කියන එක පළවෙනි දේ මතක තියාගන්න බලෙන් දෙන්න බෑ.
ඒක තමයි.
දැන් මේ අපි කතා කරන මට්ටම අපි හිතමු සාමාන්‍යයෙන් දහම හොයන අය කියලා.
එහෙම.
හොයන අයට ගිහින් කිව්වත් මේක තේරෙන්නේ
නෑ. එහෙමයි.
ඉතින් ඒ හින්දානේ දැන් මේ ඔකොල්ලෝ ඔක්කොම වුණත් දැන් මොකටද මෙච්චර අහන්නේ මේක?
එහෙම.
අපිට තේරෙන්නේ නැති හින්දානේ මේ තව තව හොයන්නේ. දැන් අපිටවත් තේරුම් ගන්න බැරි එක මේ මෙච්චරවත් එක හොයා ගන්න බැරි කෙනෙකුට කොහොම කියා දෙන්නද කියන ප්‍රශ්නේ එනවනේ.
එහෙමයි.
අපි දැක්ක දේනම් හරි ලේසි මේක තේරෙන්නේ නැත්තේයි කියන එක තමයි තියෙන ප්‍රශ්නේ දැක්කහම. ඒ වුණාට මේක කෙනෙකුට තේරුම් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ තේරුම් කරන්න ගියාම තමයි තේරෙන්නේ.
එහෙමයි.
මේ කොච්චර කිව්වත් මේ මෙච්චර ලේසි දෙයක් මේක තේරෙන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවනේ නේ. කියනවා කියනවා.
මේ ડોක්ටර් සාකච්ඡා දානකොට කියනවා අම්මලා ඇහෙන්නේ නැහැ කියලා. නමුත් අර ඕපදූපසා අනිත් අනු ඒ හොඳට මතක එක වචනයක් නෑ රැව්වා.
ඔව්. දැන් අපිට බණවලත් ඕකනේ වෙලා තියෙන්නේ. සූත්‍රයක් කිව්වොත් අර කතාව මතකයි. දහම් කරුණ තමයි මේ තේරෙන්නේ.
නුවණින් විමසන්න ඕන දේ හරියට.
ඔව්. ඒ තරමට මේ දහම සියුම් නැහැ. දකින්න තේරුම් ගන්න. ඒක ඒගොල්ලන්ට නෙමෙයි අපිටත් එහෙමනම් ඉතින් ඒ නේද? එතකොට අපි දහම කියා දෙනකොට මට කියන්න ඕන උනේ ඒක ඒගොල්ලන්ට බෑ කියලා අයින් කරන එක නෙමෙයි. ඒ අපි කාට හරි කතා කරනකොට මේ පුළුවන් තරම් උත්සාහ කරන්න එයා ඉන්න මානසිකත්වෙ තේරුම් අරන් ඒකෙන් පොඩ්ඩක් ඒකතියෙන් අර පෙරදි දෘෂ්ටිය පොඩ්ඩක් කඩන පැත්තක එයාට තේරෙන විදිහකට ඒක කියනවා. අපි දන්න දහම් කරුණ ටික ඔක්කොම කියන්න ගියට වැඩක් නැහැ. කිව්වට වැඩක්
නැහැ. එහෙමයි.
තේරෙනකොට ඒ දැන් අත්තයි කියන්නේ කවුරු හරි මොකක් හරි අහනකොට අහන දෙයට නෙමෙයි අපි උත්තරේ දෙන්නේ. එයා හිතන විදිහට. එයා ඉන්න මානසිකව. ඒකට සමහර වෙලාවට අහන එකට උත්තරේ දෙන්නේ නැහැ. එන මොනවද ඔය ටිකක් කියන්නේ? මේ කියන දේ අහගෙන එයා හිතියොත් එයාට අර ප්‍රශ්නේ නැති වෙනවා දන්නේම නැතුව. අර භෞතික දේවල් ගැන ප්‍රශ්න අහනකොට මම ඒ අනේ භෞතික දේවල් හම්බ වුණේ කොහොමද කියලා බලනවා.
එහෙමද?
ඒ පැත්තෙන් ඒක විමසගෙන යනකොට අර ප්‍රශ්නේ දන්නේම නැතුව අයින් වෙනවා.
එහෙම.
අරකට අරකට උත්තරේ දෙන්න කියත් උත්තරයක් නැහැ ඇත්තටම. ඒ හිතන මානසිකත්වයටයි කතා කරන්නේ. ඒකයි මම අර කල්යාණ මිත්‍ර ඇසුර එක්කම යන්න කියන්නේ අහන කෙනාගේ මානසිකත්වයටයි ඒ කියන කෙනා කතා කරන්නේ. ඒක සමහර වෙලාවට තව කෙනෙක් ඉන්න මානසිකත්වේ ඊට වඩා වෙනස්. එතකොට ඒ ප්‍රශ්න කිරීම තුළ ඒවත් එක්ක තමයි මේ කල්‍යාණ මිත්‍රයෝ දන්න ඒ ස්වාමින්වහන්සේලා හරි කවුරු හරි අපි කතා කරනකොට තමයි අපි ඉන්න තත්ත්වේ දැනගෙන ඒකටයි කතා කරන්නේ. අපි හිතන්නේ මේ අපිට තියෙන මේ ප්‍රශ්න ටික ලියාගෙන ගිහින් ඕවට උත්තර ටික ගන්න.
ඒ
උත්තර පාඩම් කරගත්තට වැඩක් නැහැ.
එහෙමයි.
මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි මන වගේ මානසිකත්වයකද ඉන්නේ කියන අන්නේ තැනටයි කතා කරන්නේ ගොඩක් වෙලා. ඒක සමහර වෙලාවට ඉතින් හිතනවා අර ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ කියලා. ඒක ටිකක් කල් යනවා මේ අහර ඉදා උත්තරේ දීලා නිතින්නේ අපිට තේරුන්නේ
නැහැ. ආයෙ අහනකොට තමයි තේරෙන්නේ ඔක්කේ.
ඔව්. දැන් ඒකත් වැදගත් මේ දැන් ආගච්ඡාවක් අපිට ආගෙන ඉන්නකොට අපිට අර කිව්වත් අපිට ඇහෙන්නේ නැහැ මොකද අපි වෙන එකක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එතකොට මේ සාකච්ඡාව ආයෙ කීපසරයක් අහනකොට දන්නේම නැතුව අර ඒකට උත්තරේ දීලා නේ කියලා තේනවා එදා ඇහුම් නැතුවට.
ඒක
නෙමෙයි තම හරි සියුම් මේක තව තව අර සාවධානව අහන්න ඉවසිල්ලෙන් අහන්න කියන අපි ආගෙන ඉන්නකොට තේරුණා කියලා හිතුවට ඇහිලම නැහැ.
එහෙමයි.
ආයෙ අහනකොට සමහරට අවුරුද්දක් විතර පස්සේ අහනකොට ආ මේ මේක කියලා තියෙනවා නේ මට ඒක අහුවෙලා නැහැ කියලා
පේනවා.
තේරුවන් සරණ.
තේරුවන් සරණයි මහාචාර්යතුමා. මම තනියම ආවේ හින්න ඇති.
ඇහෙනවා මෑණියනි.
මං අර ඉස්සෙල්ලාර මහත්තයාව කාරණාවට පුංචි දෙයක් එකතු කරන්නයි කතා කළේ. අර මහත්තයා කියවනේ මිත්‍යා දෘෂ්ටිය ගැන, ඇත්තටම මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය ඉන්නවා කියන එක දන්නේ නැහැනේ. එයාට ඒක හඳුනා ගැනීමක් නැහැනේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය බවින් දැකීමමයි ප්‍රඥාව, ඒකමයි සම්මා දෘෂ්ටිය වෙන්නේ නේද?
ඔව්. ඒ හින්දා තමයි අර එයාගේ මානසිකත්වයට අපි කතා කරන්න ඕනේ. කොහොම හරි එයාට තේරෙන විදිහකට එතන වැරද්ද පෙන්නලා දෙන්න ඕනේ. අපි දැන් මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න, නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට මේ ලෝකෝත්තර දර්ශනය කිව්වට වැඩක් නැහැ. ඒක ගෝචර වෙන්නේ නැහැ. එයා ඉන්න තැන අල්ලගෙන එයාට හිතන්න දෙන්න ඕන කොහොම වෙන්න පුළුවන්ද වගේ ප්‍රශ්න. අර ඒ තමන්ගෙම විමසීම තුලනේ ප්‍රඥාව
එන්නේ. අනිත් කාරණාව තමයි අර මේ මහත්යම ඇහුවනේ අර මෛත්‍රියයි අසුභයයි ගැන. උදාන පාලියේ තේරි ගාතවලයි හුඟක් තින්නවර මෙහෙණින් වහන්සේලාට ගොඩක් රූපය ගැන බොහෝම මාන්නෙන් ඉඳලා බුදු පියාණන් වහන්සේ උදාන ගාථා ගොඩාක් කියලා තියෙනවා. අර අසුභය භාවිතා කරලා හිත එකඟ කරගන්න එච්චරයි, වෙන මොකුත් නෙමෙයි. හැබැයි එකඟ වෙච්ච හිතේ අනිත්‍ය සංඥාව වඩන්න එතකොට ඔබට පුළුවන් මාන අනුසය අධිය කරලා ඒක කියන්නේ සුසමාහිතං චිත්ත සුභාය මට ගතව නම් මතකයි ඒක දැන් වැදගත් වෙන එකක් නෑ. ඒකෙන් මේ ওই මානෙන් දුරු කරගන්න කියලා.
ඔව් හොඳයි ඒ ගාතාවත් කියන්න. හොඳයි සුසමාදාය.
අර තියෙනුනේ ආතුරං අසුබං පුතින් පස්සේ නන්දේ සමුස්සය අසුභාය චිත්තං භාවේති ඒකක් ගම් සුස මාහිතා අනිමිත්තංච භාවේති මානානුසය මුච්චගා තතෝ මානාභි සමය උපසන්තා චරිසතිති කියලා. අර එකෙන් කියන්නේ අර මේ ශරීරයේ කියන ස්වභාවය අර මුලින් මේ මං හිතන්නේ මේ ගෝචරවන ස්ථානයේ පටන් ගන්නෙ මේක බොහොම කුණු වෙන කියන්නේ ඔය මල මුත්‍ර වෑහෙන එකක්. ඒකට අස වෙන්න අවශ්‍ය නැහැ. මේක ඉස්සෙල්ලාම අසුබය වඩලා ඒක අසුබයක් බව දැකලා හිත එකඟ කරගන්න. ඒ එකඟ වෙච්ච හිතින් අනිමිත්ත සංඥාව වඩලා ඔය මාන අනුෂය ගැන කියන්නේ මාන අනුෂය සහ මුලින්ම නැති කරලා උපසමය කියන්නේ අර නිවන් රහත් තෙරණියක් බවට පත් වෙන්න කියලා ගොඩාරියක් උග ගොඩක් තැන්වල තියෙනවා තේරි ගාතාවල විශේෂයෙන්ම. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ දැන් මේක අර හිත එක කරගන්න විතරයි ඒක පාවිච්චි කරන්න කියන්නේ. අර කෙලස් කැපෙන්නේ අනිත් සංඥාව භාවිතා කිරීමෙන් කියලා ඒකෙන් අදහස් කරන්නේ. හුඟක් තැන්වලක තියෙනවා මාචරිතුමා.
ඒක හරි. දැන් අර අපේ හිත තාක් විසිරෙනකොට අනිත් හරි අනිත් හරි කිව්වට ඔබ තේරෙන්නේ නැහනේ. ඒකයි මම කියන්නේ. දැන් නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනාට මේ පෙර වෙන දහම කිව්වට ඒක හරි අමාරුයි ගෝචර වෙන්නේ නැහැ. ඉතින්ලා පොඩ්ඩක් ඒක අතරලා ඒ ඉන්නේ අර චිත්ත සමාධියක් ඇති කරගන්න. තමයි සමාධිමත් හිතකින්නේ දහම ඇහෙන්න ඕන. වෙන වෙන විතර්ක ගොඩක ඉඳලා ඇහුවට ඇහෙන්නේ
ඇත්තටම ඇහෙන්නේ.
අර ඒකට තමන්ගේ එක එක අදහස් වලට ගලපනවා මිසක් මේ කියන එක ඇහෙන්නේ නැහැ. මේ විතර්ක කැඩෙන්න ඔය වගේ ඉතින් අර හිත විසිරෙන ගතිය
අඩු කරන්නනේ ওই භාවනා තියෙන්නේ.
ඔව් ඒකත්.
තරහ යන ගැටෙන මනසකට මයික් කියන එකතර වැඩනකොට ඒක තිය අඩු වෙලා හිත සංසුන් වෙනවා. ඒ වගේ ඇලීම් පැත්ත වැඩි මනසකට අසුබය වැඩලා දැන් මේ සුභ සංඥාවෙන් ඉන්න එකක අපිට අත්‍ය දකින්න බෑ එකපාරට. ලස්සනයි හොඳයි කියලා ඒකටම ඇදිලා ඉන්නකොට යල් කියන එක මේ ගන්නම බෑ. මතකයි එක සැරයක් මම අර ඕස්ට්‍රේලියාවේ මේ තරුණ අයටම නියසිතේ වගේ එකට භාවනාවක් කියා දෙන්න ගිහිල්ලා මේ අසුභය මෛත්‍රිය හොඳට අහගෙන හිටියා. අසුභය වඩනකොට කෙනෙක් මේ පොඩ්ඩක් බැලුවක් ගත්ත හෑන්ඩ් බෑග් එක නැගිටලා ගියා ගියාම ආයෙ ඒකලන්ට ශරීරේ දෙතිස් කුණක කියන පැත්ත බලන්නවත් බෑ හිතන්නවත් බෑ. ඒතර අර සුබ සංඥාවේ ඉන්නේ අපේ ලංකාවේ නම් ඒක ඉතර දරුණු නෑ. අර පිටරටවල ඔබ ඇහිලම නෑනේ ශරීරේ පිළිකුල් කතාවක්. මේක ලස්සන කර කර මේ මලමිනියක් ලස්සන කරනවානේ ජීවත් වෙන්නට වඩා හොඳට. ඔව් මේකත් නිසා. ඕ. එහෙම මානසිකත්වයකට එකපාරට කියන්න බෑ නිය. කිව්වට වැඩක්. ඒකවල ඒක බලන්න ලෑස්ති නැහැ. එකපාරට වෙයි. මට උගාවක් මං අලුතෙන් ඔය භාවනා කියනකොට දැන ඉන්නේ සිටිලමයින්ට එහෙම සුබේ ටිකක් අවු කරලා කරන්නේ තේ කරනකොට පළවෙනි දරේ කරනකොට ඒක දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ටිකක් පුරුදු වෙනකොට තමයි හරියන්නේ. ඒ බලලම නැත්නම් එකපාරට ඒක ටිකක් ගන්න අමාරුයි. ලොකු ගැටුමකුත් තියෙනවා. අද්දමේ කරන්නේ කියලා. ඒකයි අපි අර යාදෙනකොට ඉතින් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒක ළඟේ මනස ටික ටික ඒකට ගෙනහැලා ගන්න පුළුවන් මට්ටමේ දි කියන්න කියන එක නැත්නම් ඔක්කොම අතහැරලා මේ හොයන්නෙත් නැති පැත්තට අනිත් පැත්තටම යනවා.
අනිත් එක මහාචාර්යතුමා තව කාරණාවක් අර සිද්ධිය සිද්ධියෙන් දැකීම ගැන ගොඩක් අය අදහස් ප්‍රකාශ කළානේ. මට හිතෙන්නේ ඒක නම් අර කියන්නේ දැන් ඒකල අදහස් ප්‍රකාශ කළාට ඇටි ගොඩාක්ම ශාසනයේ බොහෝ මේ ගැඹුරු තැනක් කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි හැමතිස්සෙම දැන් සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියන එක අපිට හැමතිස්සෙම සිද්ධියක් වෙන්නේ ආයතනයක් බාර ගැනීම හරහානේ. ඇහැ බාරගත්තු නිසා රූපේ බාරගත්තු නිසාමනේ අපිට සිද්ධියක් වෙන්නේ නේද? එතකොට ඒක විමසීමක්ම කළ යුතුයි හිතනවටත් වැඩිය. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ලෝකෙම සුදු පාටයි නම් අපිට සුදු පාටක් ලැබෙන්නේ නැහැනේ ඇත්තටම. හැමදේම සුදු පාටයි නම් අර කරවලේදී කරවල ලැබෙන්නේ නැහැ වගේම අර බොහෝම විමසන්න ඕනි තැනක් උතන. එතකොට එක්ක මේකත් එක්ක විමසීමාරා අනිත්‍ය කියන පැත්තට ගිහිල්ලා අනිත්‍ය කියන එක ඒක ගැන විමසන්න පොඩි කොයිකට එකම තැන තමයි ඉතින්. අර දැන් පුටුවක් දකින්නවා කියන සිද්ධිය දැක්කොත් ඇත්තටම දැන් මට හිතෙන දේ ඔබතුමා නිවැරදි කරන්න. ඒ කියන්නේ දැන් පුටුවක් මට උනේ ඇයි කියන එක එක පැත්තකින් මම මෙතන ඉන්න නිසානේ මට එතන පුටුවක් උනේ. අනිත් පැත්තෙන් පුටුව කියන එකක් කොහොමද පණව ගත්තේ? දැන් ඇත්තටම මම කියන එක සුඛියත්වයනේ. එතකොට සිද්ධිය සිද්ධියෙන් දකින්නවා කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට අර සුඛියත්වයටම ફોકસ කරපු තැනක් නේද මහාචාර්යතුමා? එතකොට ඒක හරියටම දැක්කොත් එතර වීමමයි නේද එතන මේ කුළු ගන්නල තියෙන්නේ බුදු පියාණන් වහන්සේ. තේරුවන් සරණයි.
ඒ ඒ කියපු ඕන තැනකින් ඒ සමහර කෙනෙක්ට ගෝචර වෙන්න පුළුවන්. ඒක කරුණක් අරගෙන විමසගෙන යනකොට ඉතර වෙන දර්ශනට එන්න පුළුවන්.
යන්න පුළුවන්.
ඔව්.
අනිත් දැන් අර කරුණකින් විමසුවොත් ඒක හරියටම clear වුණොත් ඉතුරු පැති નિરાයාසයෙන්ම නිකන් අර එක මේ ගැටයක් ලෙහෙද්දී ඔක්කොම ටික ලිහිලා ලිහිලා යනවා වගේ සිද්ධිය සිද්ධ වෙනවා නේද මොකක්ද?
ඔව් ඕකේ එක එක අවස්ථා කතා කළාට එක තැනකින් දකින්න පටන් ගත්තොත් ඔක්කොම ලිහිලා යනවා. ඒ තමන්ට ගෝචර වෙන ප්‍රඥාව වැඩෙන තැන කොතනද කියන එක තමයි කියන්න බැරි. එනිසා තමයි දැන් ඔය අපි ආයතන ගැන කියද්දී ඇස ගැන කියනවා, රූප ගැන කියනවා, චක්කු විඤ්ඤාණය ගැන කියනවා, පස්සේ චක්කු සම්පස්සේ කියලා කියනවා, සම්පස්සජ වේදනා කියලා කියනවා. ඒකට ඔගේ අරව මේවා තව අමාරු වෙලාට ප්‍රශ්නයන්නේ ඇයි මෙච්චර ගොඩක් කියන එකක් කිව්වා මම
නැතිනේ.
ඒ එහෙම නැහැ. එක්කෙනාට ඔක අහු වෙන තැන වෙනස්. ඒ කියන්නේ වැටෙන තැන.
අනිත් එක මට ඉස්සර ওই ප්‍රශ්න තිබුණා. ඒක තැනක පටවිය ගැන කියනවා. තව තැනක ආයතන ගැන කියනවා. පංච උපාදාන ස්කන්ධ ගැන කියනවා. එහෙම නැත්නම් අර මේ පටිච්ච සමුප්පාදයකින් ඇයි මෙහෙම එක එක විදිහට එක එක කැලි වලින් කියලා තියෙන්නේ? එතකොට නිකන් අර එතකොට හිතෙනවා එක එක දේවල් කියලා තියෙන්නේ කියලා. එන එක එක දේවල් එකකට එකක් මේ ගන්නර ලෙහෙන්නේ නැහැ. එතකොට නිකන් අර වෙන වෙන දේවල් ගොඩක් නිකන් අර එහෙම. ඊට පස්සේ අර ඇත්තටම එක තැනක් හරියට විමසුවොත් අර ඔක්කොම ටික තේරෙනවා. අනේ බුදු පෑනාසි මේ සුඛියත්තේ ගැන ඒකෙන් මිදීම ගැන නේද මේ කියලා තියෙන්නේ කියන එක. එහෙම නැත්නම් අනිත්‍ය තමයි මේ හැමතැනම අන්තිමටම අර ලෙහෙන්නේ කියන එක. අර තමුන්ට මේ ලෙහෙන ස්ථානයේ අනුව තමයි ඒකේම වෙන්නේ කියලායි මට හිතෙන්නේ මහාචාර්යතුමා.
ඔව්. ඒක ඉතින් අර අවබෝධය එනකන් ඒක කොහෙන් හරි දකින්න ඕන. එතකන් මේක ලිහෙන්නේ නැහැ. ඉතින් අර තේරුණා කියලා හිතනට කොහෙන් හරි ආයේ
අය හවෙලා.
ඔව්.
ලිහුණාන් ඉතින් ඉවර වෙන්න පෙවා ශරීරු එහෙම නැහැ. හොයන්න තියෙන්නේ.
ඔව්. කොච්චර
වැටුණාද? මේ ලිහිලා නැහැ තේරුම.
ඔව්.
ඒතකොට තව කොච්චර තියනවද?
හ්ම්. ඒක තමයි. තව මේක කොච්චර හොයන්න තියනවද කියන එකම තමයි එන්නේ. මං කියන්නේ අන්නේ ඒ ගතිය තමයි එන්න ඕනේ. ඒක තමයි හොඳ. ඒකට විමසනවානේ. විමසනවා කියන්නේ අප ප්‍රඥාවට ආහාර. නැත්නම් ඉන්නේ අපි දන්නේ මොකකට හරි කියලා පිටා හරි මට වැටුණා කියලා තැනට එන්න.
ඒ වාපෝ මාවම තහවුරු කරගන්නවා.
ඔව්. අන ඒක තමයි. ඒ කොච්චර වැටුණා කියලා ඉතින් හිතත් ආයේ මොකක් හරි ඇහෙනකොට දේනවනේ ඒකේ වැරද්ද.
ඒකේ වැරද්ද තියෙන්නේ කලින් හිතන් හිටපු එක ආයි මේ වැරදි කියලා.
ඔව්.
ආයි එක වෙනස් වෙනවා.
ඒක තමයි. ඒක තමයි මේ ධර්මයේ ඇති එච්චර මේක සියු. එච්චර වැටුණා කියලා හිතුවත් ආයි තව බලනකොට තව මොකක්ද එකක්. අරම කත්තේ ගත්තා. එහෙම තමයි ඒක.
කොහොමද ඉතින් එකම සූත්‍රය වුණත් පළවෙනි පාර ආදි දෙවෙනි පාර ආදි තුන්වෙනි පාර හතරවෙනි පාරියම දවස් හතරක ඇහුවොත් මාර වෙනස්ම එකකින් එකක් අර අපිට හිතෙන පැති හිතෙන විදිහ කලින් ඒව ඇහිලා නැහැ. එකෙනතරම මාරයක වෙනසක් තියෙනවා. දැන් මදුපින්ඩික සූත්‍රයේ මම දවස් දෙකක් කීපයක් කීප වතාවක් මහනවා. ඒක ඒ කියන්නේ වාරයක් වාරයක් පාසා මාර වෙනස්. එතකොට තමයි තේරෙන්නේ අයියෝ මේක කලින් ඇහුන්නේ නෑනේ. ඇයි මේක මෙහෙම කියන්නේ කියලා. අර සංඥා නානසින්ති කියන එක මට කලින් හිතිලම නෑ. ඔච්චර උක බැලුවට. එහෙම හරි ඉතින් ඇත්තටම අර ඉතින් අනේ මන්ද හරිම මෝඩයි හරිම ප්‍රාථමිකයි ඉතින් කියලා තමයි එතකොට හිතන්නේ. මේක තව සෑහෙන මාර ලොකු ඇත්තටම ලොකු වීරයකින් ලොකු අර ආරම්භක වීරය කියන එක මාර පුදුම විදිහට අවශ්‍ය කරනවා. ඒක නැති එක තමයි ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ. මේ තෙරුවන් සරණේ වාචාරිතක.
ඒක තමයි අපි දැන් ආයේ සූත්‍රයක් අහනකොට නිකන් අලුත්ම එකක් අහනවා වගේ කියන කතාව එහෙම එනවා නම් හොඳයි. දන්න එකට ගැලපෙනවට ඔය හිලා නැති ඒවා මේකේ තියෙනවා කියනන්නේ. ඔච්චර දන්න සූත්‍රයක් නම් ආය අහනකොට නිකන් අලුත්ම එකක් අහනවා වගේ. පළවෙනි සැරේට අහනවා කියන්නේ. ඇහිලා නැහැනේ ඉතින් මොන මොනවා හරි තියෙනවා. ඒ විදිහට එනවා හොඳයි. ඒ දරුවන්
තරණයි ගොඩක් පින් මෑණියනේ සමහර කරුණු පැහැදිලි කරාට මේ අපි මේ මේ ඇත්තටමනේ පොඹේකුයි පපට් එකකුයි අපි මේ මිනිස්සයයි සමාන කරන්න ගියොත් මේ හිතේ වෙනස නැති වෙන සිත ප්‍රසිද්ධ කිරීම. එතකොට මේ බුදුරණවහන්සේගේ ධර්මයේ තමයි අපිට ටූල් එකේක තියෙන මේ මේ සිත කෙලෙසෙන ධර්මයන් සහ මේ කර්ම රැස්වෙන දේවල් නැති කරන්න. ඒකෝ අපි මෙහෙම ඉන්නවට වඩා අපි හුදකලා වෙලා මේ වගේ සාකච්ඡා කරොත් පුරුදු කරොත් වෙන් වෙලා ඒ කියන්නේ මේ පරිසරයෙන් වෙන් වෙලා අපිට මේ ගමන ඉක්මනට ඉවර කරගන්න මේ අවබෝධය කරා යන්න පහසු වෙන්නේ නැද්ද?
ඒක ඒකයි තේ අපි කතා කර කර ඉන්නා විතරයි කරන්නේ නැතුව නේද?
ගෙවල් දොරවල් ළමයි බැඳලා බිරින්ද ඒව දාලා යන එක ඒ තීරණය ගන්න එක මම ඉති කරන්නේ.
එමයි මේක. ඒ කියන්නේ එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒ මෑන්නම ලොකු දෙයක්. ඒක තමයි යමු වෙන්නේ. අපි කොච්චර අප්‍රමාදේ ගැන කතා කරත් ප්‍රමාදේන තමයි
ඉන්නේ. අපි මේ පැටලිලි සහිත ජීවිතය ඇති කරගන්න ඉස්සෙල්ලා තරුණේ හැම එකකට ආවාද කළ යුත්තේ මෙතනින් හුදකලා වෙලා ගිහින් මේක කරන්න විතරමයි.
මේ දැන් හරියට දහම දැක්කනම් ඒක තමයි කියන්නේ. දැන් ඉතින් මේ ගොඩාක් අය දැන් අම්මලා තාත්තලා දහම අහනවා ළමයින්ට එන්න දෙන්නේ නැහැ ඒ පැත්තට. ඔල්ල සසරට තල්ලු කරන එක තමයි කරන්නේ. ඒ අපි ඉතින් අහුවෙලා තියෙන හැටි
ඒක ડોක්ටර් ප්‍රධාන හේතුව කර්මාරෝපාවි පෙර ජීවිත වලින් රැස් කරන ඉන්ද්‍රිය ධර්ම වැඩලා තියෙන විදිය අටද සෙට් වෙන්නේ නැත්තම් මේ ජීවිතේ රැඩිකල් චේන්ජ් එකක් කරලා එහෙම කරන්න ඒ තනිත් එක්ක නැිතන විදිය
ඔකේ ඉතින් බලන්න තියෙන්නේ ඉස්සෙල්ලා Taman ගොඩ යන එක අනිත් අයව
එහෙමයි
මේ කරනවට වඩා අහම හරි පෙරමනි අනුන් ගැන කියන්න කිව්වත් ඉස්සෙල්ලා පරාර්ථකාමී වෙන්න නෙමෙයි ආත්මార్థකාමී වෙන්න ඕන. දහම පැත්තෙන් දහම හොයන්න. අනිත් වැඩ කර කර ඉඳලා නම් හරියන්නේ නැහැ.
කෙනෙක් පෙන්වන්නේ අප්‍රමාදී වීමනේ. අපි ඉතින් එක එක හේතු කී කියා ප්‍රමාද වෙවි ඉන්නවා.
එහෙමයි.
හොඳයි, එහෙනම් අපි වෙන ප්‍රශ්න නැත්නම් අදට අවසන් කරමු නේද?
ඊළඟ
කොරහට ඒක උනා මේ අපි එහෙම නතර අවසන් කරමු. ඉතින් අදත් අපිට අපගේ කල්ලාන මිත්‍ර මාචාර්ය කොක්කරගේ මෙතුමා විශාල ධර්ම දාමයේ පුණ්‍ය කර්මයකට සම්බන්ධ වුණා. ඒ වගේම අපිත් මේ ධර්මයට යොමු වෙලා ධර්ම කරුණු පැහැදිලි කරගෙන විශාල පුණ්‍ය කර්ම රස කරගත්තා. අපි හැමදේම මේ අපගේ මහාචාර්යතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ජීවනය ප්‍රාර්ථනා කරමු. එතුමාට එතුමාගේ දේවෝපියන්ට පුණ්‍යානුමෝදනා කරලා සුඛිත ජීවිත ගත කිරීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එක්මනින් ධර්මාවබෝධ සඳහා මේ කුසල හේතුව කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් මම මහාචාර්යතුමාට යොමු වෙනවා මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි.
right then ape සුනන්ද මහත්තයා මේ අවස්ථාව හැමෝටම ලබා දීම ලොකු ධර්ම දානමේ පින්කමක්. ඉතින් ඒ හැමෝම ප්‍රස් කරගත්තු පින් මටත් ඒ පවුලලායටත් අනුමෝදන් වෙන්න. දුක් නිරෝගී භාවය ලැබෙන්න තව තවත් දහම් සාකච්ඡා වලට යොමු වෙන්නම මේ පින්කම හේතු වාසනා වෙන්න කල්‍යාණ මිත්‍රයසුර ලැබෙන්නම කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒලු දැනට ඒ වගේම මේ සහම් කරුණු සාකච්ඡා වෙන තැන් වලට සහසම්බන්ධලා ඉන්නා නම් ඒ සියලුටමත් පුණ්‍ය අනුමෝදනා කරමු. අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් මේ සහම් සාකච්ඡා වලටම යොමු වෙන්න, බුදු දහම සාකච්ඡා වෙන තැන් ඒ දහමෙන් ප්‍රයෝජනය ගන්න බලන්න. ඒ වගේම මේ සතුටටපත් වෙන ඒ දෙවි දෙවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමාස් ආරක්ෂා කරන්න අපිට මෙලොව වශයෙන් යම්කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවය ලෙඩ දුකක් සතු සතුට උපද්‍රවය ස්වභාවික උපද්‍රවයක් ආදී මේ කී නොකී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදනා කරමු. ඉතින් හැමදෙනාටම මේ ජීවිතය තුළම ධම්ම අවබෝධ කරගන්නම අවස්ථාව සැලසෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි.
සාදු සත්‍ය තෙරුවන් සරණයි.